ලෝකෙ උගතුන් සහ විද්‍යාත්මන් විසින් පිළිගෙන ඇති චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ අනුව සත්ව සංතතියේ පරිණාමයක් අද සත්වයට ජීවණු වී ඇති මිනිසාගේ පරිණාමයක් අප බුදුරජාණන් වහන්සේගේ දේශනේ අනුව ගැලපෙනවද කියලා පහදා දෙන්න ඉස්සලා කියනවා. ඉතින් මෙතනින් අපි දැක ගන්න ඕන එක දෙයක් තියෙනවා. චාල්ස් ඩාවින් කියලා කියන්නේ කාම භෝගියෙද්ද නැද්ද අලුතම. එයා ගැන තවත් කියනවා මේ වාර්තා. එයා පංචකාමියව දුරු කරලා හිටවු පංචකාම ආසාදයන් තෙන්ගිලා හිටවු යෝගී මට්ටමක හිටවු කෙනෙක්. එහෙම නැත්නම් මේ කාම ලෝකේ සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙන චරිතයක් ගත කරපු කෙනෙක්. වෙනස කරේදී ඔහු ඉගෙන ගත්ත ඒවා ඔහු ප්‍රකාශ කරපු මතයි. ලෝකයාගේ වැඩි කොටසක් පිළිගත්තා මේවා හොඳයි මේවා හරි කියලා. ඒසාව විද්‍යාඥය කියලා ප්‍රසිද්ධ වුණා. උත්තරේ විද්‍යාඥය කියලා ප්‍රසිද්ධ නැත් ඔහුගේ අභ්‍යන්තර චරිතය ගැන බැලුවොත් එහෙම. චරිත පාරිශුද්ධියේදී එහෙම විශේෂ චරිතයක් දකින්න නැහැ. එයාගේ විද්‍යාව නුවණින් චරිතය සුද්ධ කරලා කියලා කියන්නේ බෑ. ඒත් බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙවදු කෙරේ. ඒ චරිතය අන්තර මාත්‍රයක් තව මල් හේනුවක් තරංගවත් ඉඩක් නැහැ දුච්චරිතය පර්මාද. එන සියල්ලෙන් පරිපූර්ණ සුද්ධවන්තයි. එනවා මේ දෙන්නගේ ඥානයේ තිබිලා තියෙන කාර්යද මත තිබිලා තියෙන කාර්යද පංචකාමීවත් අහ කරගන්න බැරි පංචකාමී මතවත් අයින් කරගන්න බැරි වෙයිදෝ බුද්ධිලා කියන්නේ මත මිසක් කොයිද ඥාන තර්කවාදී මතයක් හරි වෙන එකක් තියෙනවා. ඉතින් මතයකට ඇත්ත දකින්න පුළුවන් මතයකට මතයේ පිසුවා දකින්න අමාරුයි. ඇත්ත දකින්න නම් මත අත්හැරිච්ච කෙනෙක් ඕ. පංචකාමී මත් වෙලා කාමයෙන් විතරක් නෙමෙයි ඒකේ අත්විසි මදේ මත් වෙලා කියලා කියන එකක් තියෙනවා. මානිය මත් වීම, කුලේ මත් වීම, ධනිය මත් වීම, ඒ වගේම නොයෙක් ආකාර වර්ණ මත් මතේ, සිරෝ ආරෝග්‍ය මතේ, මේ ඔය ආදී වශයෙන් විවිධ ආකාර මත් වීම තියෙනවා. ඔය මත් වීමේ මත් වෙලා ඉන්න කියලා ප්‍රමාදයයි ලෝකයේ අල්ලා ගැනීමයි මිසක් ප්‍රමාදාට්ටාන මිසක් වෙන දෙයක් නැහැ. මජ්ජේ අන්තනකද ප්‍රමාදයි කහනයි එතන මජ්ජේ ප්‍රමාදාට්ටාන එතන. එයා මේ ලෝකේ සුන්දරත්වයක් අල්ලාගෙන දැන ලබා ගන්න හරි කීර්තිය ලාභය ප්‍රශංසාව සඳහා හරි කටයුතු කළා. ඔයකේ තමයි සරාගියයි මිහිරියාවයි එකේ ආස්වාද විදේ වැඳිලා ඉන්නේ. නා සුරා මේරේ මජ්ජපමාදත්තානි යුත බුද්ධිලේ කැත දකින්නවා. මත්යන් පොනේ කියලා ඔබ හිමා කරලා බෑ. ඒකේ අඳු මාත්‍ර කෑල්ලක් විතරයි. ඒකෙන් බේරෙන්න කියන පදයක් නෙමෙයි. මත්යන් පානය කරන්නට හිමා කරගෙන තියෙන්නේ මුළු ලෝකයේම ඇලිලා බැඳිලා ඉන්න තත්ත්වේ නිදහස් වෙලා ඉන්න මානසිකත්වයක් උදාකරන ශික්ෂාපදයකට දීලා තියෙන අර්ථේ මත්පැන් බොන්නේ නැහැ කියලා පොඩි කෙටි අර්ථයකින් දීලා තියෙන මේ කාලේ. මත්පැන් බිව්වේ නැත්නම් සුරාමයේ වජ පාදක් ගන්න අවිරමන්නේ ශික්ෂාපදේ සම්පූර්ණයි කියලා හිතාගෙන ඉන්න. මේ වගේ වැරදි ආකල්පයෙන් ඉන්නේ. ඉතින් මේකෙන් අපි දකින්න ඕනේ. හොඳයි මතයක් නම් කොතනකින්වත් ඒක ඇත්ත කරන්න බැහැ. සත්‍යයක් නම් කොතරකින්වත් ඒක බොරු කරන්න බෑ. දැන් මේ ක්‍රම දෙකේ දකින්න ඕනේ ඉස්සේ. සත්‍යයක් සත්‍යයක් ඥානයෙන් දකින්න. මේ ඥානයෙන් දැක්කේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේමත් දකින්න. වෙච්ච සිද්ධියේ වෙච්ච ආකාරයෙන් දකින්න. දැකලා දැකපු දේ කියන. දැකපු සත්‍ය ප්‍රකාශ කරන. මේ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. අතීතයේ දකින්නේ නැති වර්තමානයේ ස්වභාවය දකින්නේ නැති මතු අනාගතයේ දකින්නේ නැති එහෙම නොනගුණ නැති අය මත ප්‍රකාශ කරනවා. මත ප්‍රකාශ කරන්නේ තමන් වාසියේ හැකේ අරගෙන ඉන්නේ. තමන් තව මතයක් විතරයි. පුද්ගලයා ලෝකේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා මතේ පිළිගන්නවා කර විශ්ේ. අනික දැන් මේක අපිට අහන්න කියන්න පුළුවන් හොඳම පැහැදිලි දෙයක්. මොනවාද ඩාවින්ගේ වර්ණාවවාදීන් සත්‍යය ඇමීබාවාගේ පටන් ගෙන ක්‍රම විකාශය නැති දෙයලා මනුෂ්‍යයත් නිකන් දියුණුවා කියලා කියන කතාව ඔප්පු කරන්න හොයලා තියෙන සාධක. ඉදිරිපත් කරලා තියෙනවා හිම්පන්තියන්ගේ වඳුරන්ගේ සිලවුන්ගේ දත්තිකක් ඉදිරිපත් කරලා තියෙනවා ඔච්චර වෙන මොකක්ද ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔය දත්තික වල්ලේ වෙලා පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කළා කියනවා මේ වැලිච් එකලා කාපියෝනි තමයි මේ දත් මේ පැත මේ ඉතර ගෙවිලා තියෙන්නේ ඔය ජාතිය වගේ. හැබැයි ඉදිරිපත් කරලා තියෙන්නේ චිම්පන්සි දතුයි වඳුරු දතුයි ගෝරිල්ලාගේ දතුයි ඔය ටික තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. අනාදියේ පටන්ගෙන ක්‍රම විකාශනය. તો අතරමැදි කොතනද ඉඳලා තියෙන්නේ? මේ වෙනකන් අතරමැදියේගේ ඇටසැකිල්ලක් තියා මොනවද හොයාගෙන නැහැ. මොකෙන්ද ඔප්පු කරලා තියෙන්නේ? අතරමැදියේ හිටවුවා. බලංගොඩ මානවකයා කියලා එකෙක් හිටියා කියලා මෑත කාලයක් වෙනකන් අවුරුදු 50 60 වෙනකන් මිනිස්සු රාත්‍රියේ එකක් හදලා තිබ්බා. අතරමැදියේ හොයාගත්තා මොකද පිටිපස්ස පැත්තෙන් තව වැටිච්ච නැති පුරුක්කුණක් තියෙන එකේ ඇටසැකිල්ලක් හොයාගත්තා කියලා. ජාන පරිශේණි වෙන සාකල් ඕක මිනිස්සු හැවටලා ඉඳලා ජාන සාක්ෂණය ඉදිරියෙන් මොකද කරන්නේ? අර පුරුක්කුණ පරීක්ෂා කරලා බලනකොට ඒක වෙන සතෙක්. අනික හරිය වෙන එක මිනිසාගේ ඇටසැකිල්ලට ගැරපෙන පුරුක්කුණ සතෙක්ගෙන් එකෙන් අරගෙන අර හොර විද්‍යාඥයා ඒකට හමුනවා. ජාන පරිශේණි නිකන් බැලුව බැලුවට දැක්කේ පුරුක්කුණක් තාම වැටලා තියෙන නැටි කැල්ලලා තියෙන මිනිහෙක් කියලා. ඔක තමයි බලංගොඩ මානවකයා සාක්ෂි ඉදිරිපත් කළා. දැන් ජාන පරික්ෂණයෙන් මෑ දක්ෙන කොට අරගත්තා පස්සේ ඕක පරීක්ෂා කරලා බලපුවාම ආවුණා ඒ පුරුත්තුන හතෙක්. අයිති ගණික කටිටි මිනිහ. දෙයක් හැවැට්ටුවම ෂකෝ අහුවෙච්ච. තවත් අහුවෙච්ච පරීක්ෂණයක් මේ වෙනකන් නේ. වඳුරාගේ මිනිහ හැදුනා කියනවා. එහෙනම් වඳුරාද ඉන්නවා. මිනිහත් ඉන්නවා. චිම්පන්සියාගේ මිනිහ හැදුනා කියනවා. චිම්පන්සියාත් අද ඉන්නවා. මිනිහත් ඉන්නවා. අතරමැදි හිච්ච කාලයක්වත් හේතුවක්වත් ක්‍රමයක්වත් උදාහරණ සාක්ෂියක්වත් මොකුත් නෑ. ගෝරිල්ලා විලා හැදුනා, ගෝරිල්ලා ගෙදන, චිම්පන්සියෙන් හැදුනා, මේ මේ විදිහට කතා කරන ඊට සතු ඔක්කොම ඉන්නවා. එහෙම. කොතන වෙනස් වෙලා තියෙන්නේ? වෙන මොකුත් එපා. ඉසකයා ගහක් වෙයිලා තියෙන සතෙක් ඉන්නවද කොහෙවත්? මිනිහා ඇරෙන්න. කෙස් තියෙන සතු ඉන්නවද කොහෙවත්? එක හතේක කෙස් තියෙන කොහොම තියෙන ආගේ හැමදේ ඔළුවේ තියෙන කොහොම හරකගේ බල්ලගේ එළුවාගේ ඔළුව අත ගාලා බලලා කිස් එහෙම තියෙනවද කියලා අල්ලන්න උදා මොකාවේ තියෙන මිනිහ ඇරෙන්න වෙනසක් දකින්න නැද්ද? මේ අමුත්තක් වෙලා තියෙන කො පරිවර්තන හේතුවට අනුකූල ඵලයක් කියන කර්ම විපාක ක්‍රියාදාමයක් දකින්නවා පෙන්වන්න පුළුවන් තැනක් නැහැ. ඔය කියන જાතිය දෙයක් බුදුරයන් වහන්සේගේ දේශනා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දඹදිව තලයේ තිබෙන සියලු ගස්වැල් සතර අඟුල් වෙන්න කැපුවෝ. කෑවි කොච්චරද? යම්කිසි මිනිස්සේ මේ මා වෙනුවෙන්, මේ මගේ පියා වෙනුවෙන්, මේ මගේ පියාගේ පියා වෙනුවෙන්, මේ කැල්ල එයාගේ පියා වෙනුවෙන්, මේ ජීවිතේ පිය පරපුර සිහි කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මහ දිවසේ. අර කෑල්ලෙන් කෑල්ල එයාගේ පියාට, එයාගේ පියාට කියලා වෙන් කරලා දැම්මෝ. අර කෑලි ඔක්කොම ඉවරයි. පියවරුර තව එහාටයි. තමන්ගේ මේ උපන්න මේ සක්වලේ මේ මහා භද්‍ර කල්පේ පටන් ගත්ත තැන් පටන් ආපු පියපරපුරේ මුලට යන්න දඹදිව තලයේ තියෙන සියලු ගස්වැල් අඟල් හතරේ කෑලියට කවලා කෑලි ගාන හකල පරපුර ඉවර නැහැ. තවත් එහාටයි. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනාවක් කළා. අපේ ආදි පරපුරේ මුල හොයන්න ගියා. දැන් ඩාවින්ගේ වර්ණාවාදීන් ආදි පරපුරේ මුල කෝටි 200ක් 300ක් ඈතින් එහාට යන්නේ නැහැ. පරපුර හොයාගෙන ගියාම මිනිස් ඇට සැකිලි, සත්ව ඇට සැකිලි, ගොළු දිය වසන හතුන්ගේ ඇට සැකිලි අන්තිර පොසිල පරීක්ෂා කරලා බලලා හිටන් අන්තිම බලනකොට කෝටි 500න් 600න් එහාට පැන ක්‍රුද්‍ර ජීවියෙක් හිටපු බවට ලකුණක් වත් ලෝකයක් හා සම්බන්ධයක් පෙන්නන්න කිසිම විද්‍යාවක් නැහැ. කාබන් පරීක්ෂණ කියලා පරීක්ෂණ ක්‍රමයකින් තමයි අතීතයේ ඉදි බලන්නේ. ඒ කාමනික බැදී මුල් කරගෙන ඒ බලන කිසිම පරීක්ෂණයකින් පොසිලිය පරීක්ෂා කරලා බලලා හිටන් ලෝකෙම හටගත්තා නම් කෝටි 600කින් මෙහා වෙච්ච වැඩක් විදිහට එන් එහා ලෝකයේ ඇති වුණාට පොරොන්දු කරන්න පෙන්වන්න සාක්ෂි ඒගොල්ලන්ගේ. හැබැයි අපි කිව්වට හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්ව එක අපි පිළිගන්නවා කියලා හේතු ඇතිව පිළිගන්න පුළුවන් සාධකයක් එනවා. ඒක ඇත්ත නේද? ඒ දේශනාවේ තව ක්‍රම තියෙනවා. දැක ගන්න ක්‍රමක් තියෙනවා. අපි ඒක දැනගන්න පුළුවන් තැන නැහැ ඒ නුවණින් නැති නිසා. ඒකට බුදුරජාණන් වහන්සේව කියා දෙන්න ඕනේ ශ්‍රාවක ඥානීයක ගෝචර වෙන හරිය. එහෙම හරියක් ඔකේ තියෙනවා. ඒ ඥාන පහළ ගන්න දකින්න පුළුවන්. අර දඹදිව තලයේ තියෙන කොක්කම ගස්වැල්ල අහකලා ගත්තාම ඒක අරියකට හැදිච්ච ගහක ගස් කෑල් ටිකයි ඉක්කන් ඉතින් අවුරුදු කෝටි 600ම ගිහිල්ලා ඉවරයි. ඔන්න මගේ පියා ඇමී බාවා ඔන්න අන්තිම එක ගියා කියලා හිතන් අයින් කරන්න කෑල්ලක් එහෙම අයින් කරන්න ගියාම වර්ග අඩියක තියෙන වර්ග යාරයක තියෙන ප්‍රමාණයේ ගස්වැල් වල කෑල් ටිකයි කරනකොට ඇමි බවට ගිහිලා ඉවරයි. කාලේ වලු. අය බුදුරණන් ආදේශනා කරන්නේ මුළු දඹදිව තලයේ තියෙන ගස්තිකේ කැලේ කිවර කළා. මේ සක්වලේ ආපු පිය පරපුර තවත් එහාටයි. අපි එන ගමන කොහොමද කියලා එකක් උන්වහන්සේ දෙන්නේ. දැන් කොහොමද මේ මෙයා කියන ඔප්පු කරන කෝසාද? දැන් මේ පෙන්වන්නේ කොතනින්ද? අර පොතිල පරික්ෂා කරලා බලලා කො මිනිස්සු ඒ කාලේ හිටියනම් මිනිස්සුන්ගේ ඇට සැකිලි තියෙන්නේ නැහැ. දැන් මේ පොතිලේ මේ කාබන් 1000ක චක්‍රේ මේක ගන්න පරික්ෂා කරලා බලලා මේක කෝටි මෙච්චරකට එහා. පුළුවන් නම් ඒ කාලේ තියෙන ඇට සැකිලි හොයලා බලන්න. මිනිස්සු හිටියන්නේ. ඔන්න ඉදිරිපත් කරන ඉස්සරහ සක් ඉදිරි එයා ඉදිරිපත් කරන මතේ. මතේට සාධක. ඉතින් අපිත් ඔප්පු කරන්න එපේ. ඒක අපිට කීවර හරියන්නේ. බුදුරණාහන්සේ මෙහෙම කියලා තියෙනවා අපි ත්‍යාග්‍රහයෙන් ඇට සැකිලි පෙන්නන්න ඔප්පු කරන්න. ඇයි ඒ කාලේ නැත්තේ? ඇයි ඒ කාලේ පොසිල විතරක් තියෙන්නේ? අපි නිකන් කිව්වද බෑ. ඔය ප්‍රශ්නේ වරක් ප්‍රශ්නයක් වුණා. මම විශාල පොතක් ලිව්වා විශ්වවිද්‍යාල විස්තර ලියනකොට ඔය ඩාවින්ගේ පරිණාමවාදී සත්‍යතාවයේ ධර්මානුකූලව ගැනීම සමාධිය යොමු කරලා ඉන්නකොට දර්ශනයක් පහළ වුණා. ලෝක දර්ශනය. මේකට හේතුව බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සත්‍ය බව පෙන්වන්නේ ලෝක ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන හැටි පෙන්වනවා. ඒ දර්ශනයෙන් පේන්නේ මොකද්ද? මේ ලෝකේ හටගත් තැන පටන් හටගෙන ගොඩබිම හැදුනට පස්සේ මේක මහද්වීප 6ක් හැදුණා. අද තියෙන මහද්වීප 5යි. එකක් හැදිලා කෝටි 100ක් විතර ගියා ඊළඟ එක හැදෙන්න. ඒ මහද්වීප හැදිලා කෝටි 100ක් විතර තව මහද්වීපයක් හැදුණා. ඒ මහද්වීප හැදිලා කෝටි 100ක් වෙනකොට තව මහද්වීපයක් හැදුණා. තවත් කෝටි 100ක් වෙන තව එකක් හැදුණා. තව කෝටි 100ක් ගියා තව කියලා කෝටි 5ක් යනකොට කෝටි 6 එළ ගිලා තව කෝටි 100ක් යනකොට තව එකක් හැදිලා ඉතින් මතු වෙනකොට ඉස්සෙල්ලාම කෝටි 6 හටගත්තේ දැන් අවුරුදු කෝටි 5 පැනලා කෝටි 6ක් වයසයි. කෝටි 6ක් වයසට එනකොට මේ මහද්වීපය හැදුන යම් ක්‍රමයක් තියෙනවා මුලදීම හරියට වතුරට දාපු බැලුනයක් කියුබ් එකක් වතුරේ පාවිලා තියෙන්නේ කොහොමද? ඒ වගේ මේ පස්සහිත වන්නා වූ මහද්වීපයක පිට පෘෂ්ඨය හටගෙන තියෙන්නේ ඇතුලේ ගල් පෘෂ්ඨයකට ඇතුලේ තියෙන වායුමය සියුම් ගෑස්මය ස්වභාවයක් මැදි කරලා හරිය හුලං ගහපු ටියුබ් එකක් වගේ. මූදේ වතුරට වැටුණාට පස්සේ ටියුබ් එකක් වතුර දැම්මම ඇතුලේ තියෙන වායුව නිසා ඒක පාවිනා උඩ යට යන්නේ නැතුව වගේ අර මහද්වීපයේ ඇතුලේ තියෙන ගෑස් එකෙන් තමයි මේක වතුරෙන් උඩට උස්සගෙන තියෙන්නේ. යටි සම්බන්ධයක් නැහැ. වතුරේ දා පොල් ගෙඩිය වතුරේ පාවිලා තියෙනා වගේ මහද්වීපයේ මුහුදේ පාවිලා තියෙනවා. ඔක පිහිලා තියෙන මහද්වීප වහ පිහිලා තියෙන එක ක්‍රමයක්. මෙන්න මේ පළවෙනි හටගත් මහද්වීපය හටගන්නකොට ඉගහද පහළලා ඔක්කොම ක්‍රියාත්මක කරලා ඉවරයි ඔක්කොම තියෙනවා ඔක්කොම සකස් වෙලා. උෂ්ණයේද හීතේද පින්නට ක්‍රියාත්මක වෙනකොට වට තියෙන පෘෂ්ඨයේ ඔක්සිකරණය වෙලා ක්‍රමක්‍රමයෙන් දිරන්න පටන් ගන්නවා. ගල් දිර දිරා පස් වෙනවා. පස්සේ පිම්බෙන ලෝකේ වැඩෙනවා කිව්වොත් ලෝකේ අවුරුදු ගානක් යනකොට ලෝකේ අඟල් ගානක් පස් ප්‍රමාණය ඉතිලා ඉන්නේ යටින් දිරේ දිරා උඩට දාලා තියෙන ප්‍රමිනි නිසා. අර ගෑස් එක හැදිලා තියෙන්නේ මොකෙන්ද? සෛලමේ පෘෂ්ඨයක මහ ගණීබාන පෘෂ්ඨයක. අවුරුදු කෝටි 600ක් යනකොට අර සෛලමේ පෘෂ්ඨයේ දිරලා ඉවරයි. සට යම් තරමක් බරද? ඒක උසයින්ද? එච්චර වර්ග පීඩනයක් යට තියෙන ගෑස් එක ආපහු දෙන්න ඕනේ පෙරබල. ඊට වැඩි හරියෙන් තමයි උසයි. ඒ පීඩනයට ඔරොත්තු දෙන්නේ අර වටේ තියෙන ගල් පෘෂ්ඨේ. ඒ ගල් පෘෂ්ඨයේ ක්‍රමක්‍රමයෙන් ඔක්සිකරණය වෙවි දිරන්න පටන් ගත්තා. අර ඇතුලේ තියෙන පීඩනයට ඔරොත්තු දෙන්නේ නැති මට්ටමට කුණී වෙන මට්ටම කියනකොට අවුරුදු කෝටි 600ක් ගිහින්. ඔය දිහා පවත්න්නේ බෑ. මහා විශාල ගිගුරුන් සද්දයක් දීලා මහා මහා සද්දයකින් අර මහද්වීපේ මහා පුපිරීමක් වෙනවා. ඔන්නේ පිපිරීමත් එකලම් මහද්වීපේ යට යනවා. ජල කිලා වහිනා පොළොවේ මොහොතේ කිලා වහිනා විශාල ජල ගැල්මක් සුනාතු සහිතව අර ඉතුරු මහද්වීප පහ හැමතැනම කම්පා වෙන මහා කම්පනයක් ඇති වෙනවා. ජල සුනාතු වැඩි සියල්ලෙම පිරි. කිසි දවසක ලෝකයේ අනිත් දවස්වල ස්වභාවික වෙහි වහිනියෝ සියල්ල ඉක්මෝ. ඒ වගේ 10000 ගුණයක මහා කම්පනියක් කියලා මිනිස්සු වනිසල යනවා. අති කලාතුරකින් විතරක් මිනිස්සු ඒක ඉතුරු වෙනවා. වැඩි හරියක් ওই කාලේ වෙනකොට ඉරිසිවරු කියලා කොටසක් තියෙනවා. ඕනේ ඉරිසිවරු කියන කොටසට ජලයේ පාලනය කරගන්නත් පුළුවන්, ආකාශයෙන් නැගිලා ඉඳක් පුළුවන්. මෙන්න මේම හැකියාවක් ලැබෙන ස්ත්‍රී පුරුෂ දෙකලොම ඉන්නා මේ යෝගී කොටස අතර. මෙන්න මේ මහා කම්පණය එන වෙලාවට ඒගොල්ලෝ දැනගෙන අනික් අයින් කරන්න දෙයක් නැති නිසා තමා ලැබූ විදි වලින් ආකාශගත වෙනවා. ආකාශගත වුණාට පස්සේ දින ගණනක් අර මහා කම්පණය ඇති වෙලා විනාශ වෙනකොට අර එක රටක් යට යනකොට 6 විනිට හැරිච්ච රට උඩට මතු වෙලා. තව හැදෙන්නේ ඉඩක් නැහැ. උත්තරයි මහා දීප හැදෙන්න තියෙන්නේ. ඊට පස්සේ තව කෝටි 100ක් යනකොට ඊළඟට හැදිච්ච එකේ කාලය සම්පූර්ණයි. ඒක අර වගේ මහා පිපිරුමක් කළා යට යනකොට මහා දීප ඔක්කොම විනාශ වෙලා යනවා. ඒවා හිත ඔක්කොම සෙනවි. ඊට පියු. මොකද වෙන්නේ? අර යට ගිය මහා දීපයේ තියෙන මහා ආවාදය. අනිත් වටේම ලෝකෙ තිබිච්චයන් ජල ගල්ම ගලාගෙන ඇවිදilla ඔක්කොම අර මල මිනි යට කට්ටු ඔක්කොම ගස් කොළන් ඔක්කොම ඇවිදilla. අර ආවාසේ ගොඩ ගැහෙන වට වෙලා පිරෙනවා. මේක නිශ්චල වුණාට පස්සේ මොකද වෙන්නේ? රොන් පුරත් එක්කලා අර ඔක්කොම අනුපිළිවෙලින් තැන්පත් වෙනවා. තැන්පත් වුණාම අර ඉතිලා ගණීපාණි තිබිලා ධීර ධීරාගිය පස්සත්ව වෙනුවට නැවත වාරයක් ලෝහමය කාබනික පස්සත්වයක් සකස් වෙනවා. ඒක ගලබ්බවටපත් වෙනවා කෝටි 100ක් යනකොට. අන්නේකට අභ්‍යන්තරයේ ගෝචර වෙච්ච කැලේ නැවත ගෑස් බවටපත් කරලා ඒ ගෑස් එකකින් ඇතුලේ ආයතනයකට ඉස්සලා තුනා වගේ හට උස්සන වායුව පුරවනවා. අවුරුදු කෝටි 100ක් යනකොට ඒක ආයෙ උඩට එන්න ගන්න හරි. ඒකෙන් බාහිරින් හිටපු හරිය තමයි ගල් අඟුරු සහ තෙල් කියලා අදින්නේ. ගස් කොළන් ඇටකටු අර පුත්තේින් මතුවේ ඉරම කොටස් වල තිබිච්ච ඒවා. හට දිර දිර යන්න යන්න මොකද වෙන්නේ? උඩට මතුවෙන්න පටන් ගන්නවා ඉස්සෙල්ලා ඒක. ඒතකොට තමයි භූමි තෙල් ගන්නෙ, පෙට්‍රල් ගෑස් ඔක්කොම ගන්න පටන් ගන්නෙ පොළොවේ. අර යටපත් වෙච්චමයි අනිතරේ ආපහු එන්නේ. ඉතින් ඔය භූමි තෙල් ගන්නවා, පෙට්‍රල් ගන්නවා කියන්නේ ඊළඟ ආසන්න යට යන තියෙන රට දැන් කෝටි 500ක් බැනලා. කෝටි 600කට කිට්ටු කරලා තියෙන රට තමයි තෙල් ගෑස් ඔක්කොම ගන්න දැන් ඔය අරාබි කරේ ගන්න ඊළඟ යට යන තියෙන මහද්වීප. ඒක තමයි ඊළඟ යන්න තියෙන්නේ. දැන් දිර්ලා දිර්ලා ගිහිල්ලා අර එක්තරා මතම උඩ මතු පිටේ විච්ච තෙල් ගෑස් මතු වෙන මට්ටමට ඇවිල්ලා දැන් කෝටිපති වෙලා ඉන්නේ. ඔබ තව පොඩ්ඩක් එහාට ගිහලා විදුර ගාම ඒ හතර සාමලින් ඉවරයි. ඒ ඉස්සන වටේ හිටව අනික් මහ දීපවලත් මහ 10000 ගණන් කෝටි ප්‍රකෝටි ගණන් හිටපයි ඔක්කොම මැරිලා අර ඇටකට ඔක්කොම ගිහිල්ලා යනවා. දැන් අපේ තාත්තා ඉන්නේ ඒ කාලේ නේ. තාත්තාගේ තාත්තා මැනගෙන මැනගෙන ගිහිල්ලා යනකොට ඔන්නේ විනාශ වෙන්න ආසන්නයේ ඉන්න ජනගහනය තුල එයාගේ තාත්තා හිටියනවා. එයාට මොකද වෙලා තින්නේ? දැන් එයා හොයන්න යන්න වෙන්නේ කොහේද? අර යට ගිය මහ දීපේ ගල් අඟුරු අතර එයා ගැටකට එතන නීතිය. දැන් මතුවෙච්ච රටම ගන්න. ඒක මොනවද තිබුණේ? ඒක තිබුණේ යට මොහොඳ. මොහොඳේ ඉන්න වස්තයෙන්ගේ, මොහොඳේ ඉන්න සතුන්ගේ අර කාබනික රොන් පුරත් එක්කලා බැඳලා තිබිච්ච ඒවත් උස්සගෙන තමයි රට උඩට මතුවේ. එදා තිබි අද තියෙන කඳු මුදල මොකද්ද? එදා තිබිච්ච දූපත. ඒක තමයි කඳු මුදල තමයි යට ගියාම පොළොව මතු පිටර මතු වෙලා පේන්න තියෙන්නේ. ඇතක්ම ගන්න පොළොව යට තියෙනකොට. ඔන්න ඕකේ තමයි එක එක සිප්පි වෙල්ලු ඔක්කොම හදු ගල් පරුවතේ අර මුහුදු පරුවතේ තියෙන මතුවලා තියෙන දූපති වටේට ඉන්නේ. ඊට පස්සේ මේ උඩට ආවට පස්සේ කඳු මුදුන මොකද්ද? අර සිප්පි වෙල්ලු ඔක්කොම වට කරගෙන ඉන්න තියෙන කඳු මුදුන තමයි දකින්නේ. දැන් එවරස්ට් කන්දේ හරක් කඩක් කපලා ඉන බැලුවාම මොකද ඉන්නේ? සිප්පි වෙල්ලු. කොයිද සිප්පි වෙල්ලු තියෙන්නේ? විද්‍යාඥයෝ අදත් දන්නේ එවරස්ට් කන්දේ මුදුනේ සිප්පි හරක් කරේ සිප්පි වෙල්ලන්ගේ කටු කොයින්ද? කටු කොයිද? ඒ සීමා පොළොව යට තියෙන දායක දූපත. ඒ දූපතේල අවුරුදු කෝටි 100ක් තිබිච්ච කාලේ එකතු වෙච්ච සතුන්ගේ යටකට තියෙන මුහුදු සතුන්ගේ යටකට තමයි ඔකේ තිබුනේ. දැන් ඕකෙන් මතුවෙච්ච එක පොසිලියක් අරින්නේ අර කෝටි 100ක් ගිහිල්ලා විනාශ වුණාම. නැවත වාරයක් අවුරුදු කෝටි ගණනක් යනවා. මේ ඔක ජනගහනයක් හැදෙන්නේ. කාගෙන්ද හැදෙන්නේ? අර ආකාශයෙන් නැගිලා හිටපු ඉරිසිවරු කාමයේ දුරු කරලා හිටියා නෙමෙයි යටපත් කරලා හිටපුවා. ඊට පස්සේ ඒගොල්ලන්ට කම්පාවක් දෙනවා ලෝකේ විනාශයි. ප්‍රජාව විනාශයි. අපි මෙහෙම ඉඳලා බෑ. නැවත දරු කරපුරා බිහි කරමු කියලා. අර යෝගිනියෝ සහ යෝගීන් වශයෙන් හිටපුවා. නැවත අපි සැමියන් වශයෙන් එකතු වෙලා ඒගොල්ලන්ගෙන් දරු කරපුරා හටගන්න. අපි එදා තිබිච්ච දිවස් දිවකන් ලබන්න හැකියාව තිබිච්ච ආගි. සියල්ල ඕකේට බහින්නේ නැහැ. කොටසක් ඒකට බහින්නේ. අවශ්‍ය කරන පසුතලයක් ආරක්ෂක ස්ථාන සියල්ල හට ගැනීමටත් ඒ අවශ්‍ය කරන වැඩ පිළිවෙල ආයතනයක් මූලික ඥානෙ ඒගොල්ලන්ගෙන් හම්බ වෙයි. හැදිලා නැත්නම් ආයතනයක් පුංචි තැනකින් පටන් ගත්ත කීප දෙනෙක්ගේ පටන් ගත්ත වැඩ පිළිවෙල අර ඉරිසිවරුන්ගේ වාසිතේ ලබාගත් දැනුමත් අරගෙන ඊට අනුව ඒවත් අරගෙන ඒ අනුව සකස් වෙන වැඩපිළිවෙලකින් ආධ්‍යාත්මික විද්‍යාව පළවෙනි කරගෙන ආචාර්යයා ගුප්ත විද්‍යාත්මක ජීවනෝපාය මාධ්‍ය සහිත ක්‍රියාදාමයකින් ලෝකේ ආරම්භය පටන් ගන්නවා. පටන් ගෙන ඉලක්කය වැඩිලා ඉතින් අවුරුදු කෝටි ගාණක් යනකොට ව්‍යාප්ත වෙච්ච ජනගහනයක් කියලා ඉතින් මුළු ලංකාවයි ලෝකේ හැමතැනම ජනගහනය හැදෙනකොට හැදිච්ච රටේ ඉඳලා ඉතින් බොහෝ දු සංචාර ආදී වැඩ දියුණු වෙලා ගියාම ආයතර යටපත් වෙච්ච රටවල් හම්බ වෙනවා. අර විනාශයලා ගිය රටවල් මහද්වීප ඒ වෙලාවත් පදිංචි ඉලක්කය තමයි ලෝක ජනගහනය බවට පත් වෙනවා. ඔහොම පත් වෙලා ඉතකොට කාලෙකදී ආයතරය විශාල ජයග්‍රහණයක් ඇති නවීන විද්‍යාව දියුණු වෙච්ච රට කෝටි 100 යනකම් ඉන්නවා. හැබැයි කෝටි 100 න් එහාට නවීන විද්‍යාව දියුණු කරන්න බැහැ. ඔක්කොම විනාශ වෙන අවසානයේ ඉතින්. ඔන්න ඔය ප්‍රමේයට ගිහින් තමයි මේ චක්‍රය කොච්චර කාලෙකින් නම් ක්‍රියාත්මක වෙනවද? ලෝක ආරම්භයේ පටන්ගෙන අද වෙනකන් ක්‍රියාත්මක වෙනවා. කෝටි 100 න් 100 වෙලා තියෙන සිද්ධි. අන්න ඒ නිසා ඊට පස්සේ මේ ජනගහනේ අවුරුදු කෝටි ගානකට පස්සේ දියුණු වෙලා නවීන විද්‍යාව දියුණු කරලා අතීතයේ මොකද හිටියේ කොහොමද අපි හටගත්තේ ওই පරිශ්‍රණය කරන්න භෞතික පරිශ්‍රණය කරන්න ගියාම අහු වෙනවා අර පොසිලේ එනවා හරි යට ගිහිකම් මිනිස්සුත් එක්ක යට කෙනෙක් ගිහිලා එනකොට උඩට ඉඳි විදිහට හට උඩට ආපුහම ඒකේ අර මොහොදු බලයේ තිබිච්ච මඩ සොල්ලත් එක්ක අහු වෙච්ච මොහොදු වැඩ හසුන්ගේ යටකටුත් එක්ක අහු වෙච්ච පොසිලයක් හම්බ වෙනවා ඔකේ කොයි මිනිස්සු ගැටගන්න එදා තියෙන මොහොදේ අර මේක දැන් සත්තු ගැටකට හම්බ වෙන්නේ මොනවාද පොසිලේ තියෙන මොහොදු ජීවි මේ ওই ඉහාට පරික්ෂා කරන්න හැකියාවක් ඥානයක් හෝ උපකරණයක් හෝ නැති නිසා අර කාබන් චක්‍රයෙන් පරික්ෂා කළා නම් කෝටි 600කට ඉතල ඉඳලා තියෙන මොහොන් ජීවීන් ලෝකේ හැරෙන්නේ තියෙන ඉන්හත් ලෝක ඇති උනට අප කරන සාධක නැති. අන්න විද්‍යාඥයින් ඉගෙනගන්න. ඉතින් ඔතන හටගෙන ඒගොල්ලෝ මොකද කරන්නේ? හිතා ඉන්න උන්ගෙන් හටගත්ත ඒවා ක්‍රම විකාශනය වෙලා ක්‍රමයි ගෙම්බෝ වගේ සත්ව හැදිලා ඉබ්බෝ වගේ සත්ව හැදිලා ඊට පස්සේ ගොඩ ඉන්න සත්ව හැදිලා මේ ක්‍රමෙට සත්ව වර්ගයක් හැදිලා එතන ගියා ක්‍රම විකාශනයේ කියන මනුෂ්‍යතාව වගේ හිතාගෙන ඉන්න. මනුෂ්‍යයා හටගත්තේ මනුෂ්‍ය කර්මී. මනුෂ්‍ය සංකාරයේ මිනිසෙක් උපදිනවා මිනිසෙක් හැටියට හිතපු කියපු කරපු වැඩ පිළිවෙල නිසා ගොඩනැගිච්ච එක. ඒක කර්ම ශක්තිය සතු ඉතුරු ටික. ඊට ගැලපෙන ස්ථානයක අණ්ඩජ ජලාභුජ සංසේජ දෝපපාද කියන මේ ක්‍රම හතෙන් ගැලපෙන ක්‍රමයකින්. භවපත්‍යා ජාති කියන සිද්ධාන්තයේ ක්‍රියාත්මක වෙලා මිනිස් ජාතිකයක උපදිනවා ඉස්සෙල්ලා. අර ක්‍රමයට උපදීගෙන එනවා ඉතල. මෞග්‍යවක් හටගත්තේ නැත්නම් මෞග්‍යවක් රහයන් සම්විතියක් යම් තැනක තිබුණා සංසේජ උප්පත්තියක් වශයෙන් මනුෂ්‍ය කලක් හැදිලා එහෙමත් හැදෙයි. ඉතින් මිනිස් ගර්භාෂයේ හැදුනාට පස්සේ මිනිස් ගර්භාෂයේ මේ ආදිල හිටන් උප්පත්ති වෙලා දරුවෙක් වශයෙන් වැඩිලා එනවා. හැබැයි ඒ හැදෙන්නේ මුල මොකද්ද? මිනිස් සංඛාර ගොඩනගවූ හේතුයේ ඵලයේ මිස අහම්බෙන් වෙච්ච ක්‍රම විකාශනයක් එතන නෑ. අහම්බෙන් වෙච්ච ක්‍රම විකාශනින් හටගත්තා කියන දේ සියුම් සාධකයක් ඇත්තේ. ඉතින් බල්ලා හටගන්න තිබිච්ච සංඛාරයෙන් ගොඩනැගිච්ච අය අවිද්‍යාවෙන් ගොඩනැගිච්ච සංඛාර ක්‍රියාවලියේ ජාතිය බල්ලා. බලු ජාතිය. වෙන ක්‍රම විකාශනයක් නැහැ. හැබැයි මානසික ක්‍රම විකාශනයක් වෙනවා. හැම කෙනාගේ හොඳට හෝ නරක. මානසික ක්‍රම විකාශනයේ ප්‍රතිඵලය තමයි භවපත්‍ය ජාති. පරිද්දම උපන්නයි කිව්වේ ඒකයි. ඔන්න ඔය ක්‍රියාවලිය නිසා තමයි සත්ව ප්‍රභේදය හැදිලා තියෙන්නේ. ඉතින් සතුන්ගේ අතරමැදිව නැත්තේ ඒකයි. අතරමැදි සතුන් නැති වෙන්න හේතුව සංඛාර යම්සේද ජාති ඒ ආකාරයයි. සංඛාර අමුතු අමුතුව හැදින්නේ නැහැ ලෝක සත්‍යයට හැදෙන ක්‍රම රටාවක් කියන්නේ. 84000ක් ගති ලක්ෂණ හට ගන්නවා ක්‍රම සංඛාරෝ. මෙන්න මේ ප්‍රධාන ගති 84000න් සත්ව කොටස 84000 ජාති වශයෙන් බිහි වෙනවා. ඒ ගතියේ තිබෙන ප්‍රවේදන සත්ව ජාතියේ ඒ ප්‍රවේද හට ගන්නවා. හැබැයි බලු ප්‍රවේදයේ බල්ලා කියන බලු ජාතිය තුන බලු සංඛාරේ එකක් 84000 එකක්. ඒකෙන් බල්ලා හට ගත්තාම ඒ සංඛාර ප්‍රවේදයේ තියෙන බලු සංඛාරයන්ගේ ප්‍රවේදයෙන් ඒ නිසා කුරු බල්ලෝ ඇලසේෂන් බල්ලෝ වල් බල්ලෝ ඔක්කොම හට ගන්නවා ඒ ජාතිය. කොහේ බල්ලෝ බල්ලා වෙනම හෙయ్య හැකි කුරුණක් බල්ලා දරාවත යන එක වුණා මේකත් බල්ලා ඇල්සේෂන් කියලා තු බල්ලාමයි වෙන එකෙක් නෙමෙයි අන්න ඒ වගේ බලු වර්ග හට ගන්න හරක් ඉන්නවා කුරු හරක් ඉන්නවා කේප හරක් ඉන්නවා ඔක්කොම හදන්න පුළුවන් දෙමුම් කරලා ඉතෝ කොහොම ඇදුවා කිව්වා හැදිලා තියෙන අර ප්‍රමේය තමයි හරක් සංකාරයේට හරක් වර්ගය ඒක තියෙන ප්‍රභේද අනුව හරක් ප්‍රභේද ඉතින් එළු සංකාරයට අනුව එළු වර්ගය ඒක තියෙන ප්‍රභේද අනුව එළුව වර්ගය බැටළු සංකාරය අනුව බැටළු ප්‍රවේද බැටළු වර්ගය. ඒකේ තියෙන අනු සංකාර අනුව බැටළු ප්‍රවේද. ওই ක්‍රමයට සංකාරයට අනුකූල විඥාන නාම රූප හලායත්න ස්පර්ශ වේදනා සංහා උපාදාන භව ජාති කියලා හටගන්න මේ සිද්ධාන්තයෙන් ජාති හටගත්තා. ජාති හට ගැනීමට අණ්ඩජ ජලාවිද සංසේජ උපාදී කියන ක්‍රම හතරෙන් ගැලපෙන ක්‍රමයක් අරගෙන. ඒ ජාතිය බිහි වෙනවා. බිහි වෙලා ඒ ජාතිය කිසි හැදෙනම් බල්ලහරකේ කියන දාසෙකුත් නැහැ. එහෙම එකක් ක්‍රමයක් නැහැ ප්‍රක්‍රම වේදිය. වඳුරා මිනිහ කියන ක්‍රම වේදිය නැහැ. වඳුරු සංකාරයෙන් වඳුරා. මිනිස් සංකාරයෙන් මිනිහ. මේකයි ධර්මතාවය. ඕක වෙනස් කළා මොන જાතිය මත කිව්වත් ඩාවින් කියා කවුරු කිව්වත් යථාර්ථයේ උච්චාරණය. ඔක්කොම කරන්නේ හේතුනේ. සතුන්ගේ ක්‍රම විකාශෙන් ලැජන් සත්ව හැදෙනවා කියලා කියන එක ඔප්පු කරලා නැහැ අද වෙනකම්. ඉතින් යථාර්ථය දකින්න ඕනේ.